ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔවතත් SBS සිංහල වැඩසටහනේ ලෝවටා විදෙස් විත්ති තුළින් අපි සිකුරාදා ඔබ හමුවනවා. ඒ සඳහා සුප්‍රදු පරිදි අපිත් සමඟ දැන් සම්බන්ධ වෙනවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් චරිත.
ඕමල්, අපි මුලින්ම මේ කොරෝනා වෛරසයේ ලෝකයේ පැතිරියාම සම්බන්ධයෙන් නවතම තත්ත්වය පිළිබඳව කතා කරමු. දැන් කොහොමද අපිට වර්තාවන්නේ ලෝකයේ ආසාදිතයන් ගණන සහ ඇත්තටම මේ වෛරසය ආරම්භ වූ වයිස් සැලකෙන චීනයේ දැන් බේජිං නුවරත් මේ නැවත ඇතිවීමක් පිළිබඳව වාර්තා වෙනවා නේද?
ඔව් චරිත, පහුගිය සතිය බැලුවොත් ලක්ෂ 11-12ක් විතර අලුත් ආසාදිතයන් එකතු වෙලා තියෙනවා. මේ අනුව ලෝකයේ පුරහම මිලියන 8.3ක විතර වගේ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තිනවා. ඒ එකම මරණ සංඛ්‍යාව 450,000 කිට්ටු කරලා තියෙනවා. ඉතින් බොහෝ විට ඉදිරි සතිය වෙනකොට ඒක 1,05,000 එහෙම නැත්නම් මිලියන භාගයක්කට ආසන්න වෙන්න පුළුවන් මේකේ කොරෝනා වෛරසින් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව. දැනට තියෙන සංඛ්‍යාලේඛන අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 121 ඉක්මවා ගිහිලා තියෙනවා. දෙවන තැනට බ්‍රසීලය මිලියනයකට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරලා තියෙනවා. ඒකේ වඩාත්ම අලුත්ම විශේෂ තත්ත්වය බවට අපිට පෙනෙන්නට තියෙන්නේ ඉන්දියාව දැන් ලෝකේ 4 තැනට පත් වෙලා තියෙනවා. ආසාදිතයන් 365,000 වඩා වැඩි පිරිසක් එක්කලා මේ වෙනකොට ඉන්දියාව ඒ 4 ස්ථානෙට ඇවිල්ලා තියෙනවා. ලෝකේ බොහෝ ස්ථානවල කොරෝනා වෛරසයේ පැතිරීමේ වේගය අඩු වුණාට අලුත් ස්ථානවල, කියන්නේ ඉන්දියාව, බ්‍රසීලය වගේ ප්‍රදේශවල මේ වෛරසය වෙනදට වඩා වැඩි පැතිරීමේ වේගය වැඩි වෙච්ච බවක් වාර්තා වෙනවා. ඔව්, මෙතන චරිත බේජිං නුවර අලුතෙන් ආසාදිතයන් 31 දෙනෙක් හම්බුණ මේ සතියේ. ඒ ආසාදිතයන් බොහෝ දෙනෙක් හම්බ වුණේ බේජිං නුවර තියෙන ප්‍රධානම එළවලු සහ පළතුරු මධ්‍යස්ථානෙ, විකුණන මධ්‍යස්ථානික. ඒ වෙළඳපොළ ආශ්‍රිතව තමයි මේ රෝගීන් සොයාගෙන තිබුණේ. ඉතින් අලුතෙන් බලධාරීන් බියක් ප්‍රකපල කරනවා දෙවන වටේ ආසාදනයක් බේජිං නුවර ඇති වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ වෛරසය ආරම්භ වුණයි කියන වුහාන් ප්‍රදේශයේ, ඒ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරේ මේ වෙනකොට වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කළ තිබුණට අලුතෙන් බේජිං නුවර, ඒ ආසන්නයේ තියෙන බේජිං නුවර මේ විදිහට අලුතෙන් ආසාදිතයන් හමුවීමත් එක්කලා දැන් අලුත් බියක් ඇති වෙලා තියෙනවා. නැවතත් දෙවන වටේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව මේ වෙනකොට බේජිං නුවරට තියෙන සියලුම ගුවන් ගමන් බොහොමයක් ගුවන් ගමන් අත්හිටවලා තියෙනවා. ඒ එක්කම සමහර ප්‍රදේශවල ඉන්න ජනතාවට ඒ තමන්ගේ ප්‍රදේශවලින් ඉවත් වීම නැත්නම් වෙන ස්ථානවලට ගමන් කිරීම දැන් තහනම් කරලා තියෙනවා. අපිට දැනගන්න තියෙන විදිහට බේජිං නුවර ස්ථාන 31කට වැඩි සංඛ්‍යාවක මේ වෙනකොට ඒ අර ලොක්ඩවුන් එක, එහෙම නැත්නම් ඒ ප්‍රදේශ වසා දැමීම දැන් ආරම්භ කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ අලුතෙන් දෙවැනි රැල්ලක් ඇතිවීමේ ඒ අවදානම.
ඕමල්, එතකොට දැන් අපිට ලෝකයේ විවිධ රටවලින් වාර්තා වුණා මේ කොරෝනා වෛරසයට විවිධ එන්නත්, ඒ වගේම මේ ඖෂධත් උත්සාහ කරනවා, උනත් හදා බලනවා. දැන් අපිට අලුතෙන්ම වාර්තා වෙනවා, මං හිතන්නේ එක්සත් රාජධානියෙන් මේ මෙතෙක් කල ඇත්තටම පාවිච්චි කරන ලද මිලෙන් අඩු ඖෂධයක් මේ සඳහා යොදාගත හැකි බවට. ඒ තොරතුරු මොනවද?
මෙතන චරිත, දැන් කවුරුත් මිට කලින් බොහොමයක් විශේෂයෙන්ම ඇදුම රෝගීන්ට පාවිච්චි කරපු බෙහෙතක් තියෙනවා, ඩෙක්සමෙතසෝන් කියලා. මේ ඩෙක්සමෙතසෝන් බෙහෙත අපි හුඟක් මිට කලින් බොහෝ දෙනා මේකේ මිට වඩා සැර බෙහෙතක් තිබුණා ප්‍රෙඩ්නිසිලෝන් කියලා. ඒ ප්‍රෙඩ්නිසිලෝන් කියන එකේ ප්‍රභේදයක් තමයි මේ ඩෙක්සමෙතසෝන් කියලා පාවිච්චි කළ තියෙන, විශේෂයෙන්ම ඇදුම රෝගීන්, කුඩා ළමුන් ඇදුම රෝගීන් හුස්ම ගන්න අමාරු වෙච්ච අවස්ථාවකදී, ඉතාම ඇත්තටම මේ ජීවිතේ බේරා ගැනීමේ වගේ අවශ්‍යම වෙලාවකදී පාවිච්චි කරපු බෙහෙතක්. මේක ඒ තරම් නිලාධික බෙහෙතකුත් නෙමෙයි. දැනටමත් ලෝකයේ බොහොම රටවල්වල සාමාන්‍යයෙන් වෛද්‍යවරු විසින් නියම කරන බෙහෙතක් දෙක්සමෙතසොන්. ඉතින් එංගලන්තයේ ඔවුන් රෝගීන් 4000ක් එකතු කරගෙන කොරෝනා වෛරසයෙන් ඉතාමත්ම දැඩි ලෙස පීඩාවට පත්වෙච්ච 2000කුත් ඒ වගේම දැඩි ලෙස පීඩාවට පත්වෙච්ච 2000කට මේ බෙහෙත ලබා දීලා තිබුණා. ඒ එක්කම ඒ විදිහටම ඉතාමත්ම ආසාදිතත්වයේ හිටපු පිරිසක් තවත් 2000ක් තෝරගෙන ඔවුන්ට මේ බෙහෙත දෙන්නේ නැතිව මේක සංසන්දනයක් කරලා තිබුණා. ඉතින් දැන් බ්‍රිතාන්‍ය මේ ওই කරපු පරීක්ෂණේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ ප්‍රතිඵලවලින් ඔවුන් හඳුන්වාගෙන තියෙනවා ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයේ හිටපු රෝගීන් විශේෂයෙන්ම මේ වෙන්ටිලේටර් වල ඉන්න සිද්ධ වෙච්ච රෝගීන්ගෙන් තුනෙන් එකකට විතර මේ ඩෙක්සමෙතසොන් ලබා දීම තුලින් ඔවුන්ගේ මරණ අඩු කරගන්න පුළුවන් වුණා කියලා. ඒ එක්කම ඔක්සිජන් වලින් ප්‍රතිකාර ලැබපු, ඒ කියන්නේ වෙන්ටිලේටර් නැතුව නමුත් ඔක්සිජන් වලින් ප්‍රතිකාර ලැබපු රෝගීන්ගෙනුත් පහෙන් පංගුවකට විතර ඩෙක්සමෙතසොන් ලබා දීම තුළින් ඔවුන්ගේ රෝග තත්ත්වය අඩු කරගන්න හැකි වුණයි කියලා. ඉතින් මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට බ්‍රිතාන්‍යයේ සඳහන් කරලා තියෙනවා මේ පරීක්ෂණ කණ්ඩායම මීට කලින් ඩෙක්සමෙතසොන් ඔවුන් පාවිච්චි කරා නම් බ්‍රිතාන්‍යයේ ඇතිවෙච්ච මරණවලින් අපි දන්නවා දැන් බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව 40,000ක් ඉක්මවා ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ 40,000න් තව ජීවිත 55,000ක් 6,000ක් බේරා ගැනීමට හැකියාව තිබුණයි කියලා කලින් ඩෙක්සමෙතසොන් පාවිච්චි කරා නම්. ඉතින් දැන් අලුත්ම තත්ත්වය යටතේ බ්‍රිතාන්‍ය පමණක් නෙවෙයි අනෙකුත් රටවලත් දැන් ඉතාමත්ම දැඩි ලෙස රෝගාතුර වෙන පුද්ගලයන්ට ඩෙක්සමෙතසොන් ඖෂධයක් හැටියට ලබා දීමට ඔවුන් දැන් කටයුතු කරලා තියෙනවා. ඉතින් කොරෝනා වෛරසය පාලනය කිරීම එහෙම නැත්නම් රෝගීන් පාලනය කිරීමේදී නිකන් අපි කියන මේ මැනේජ්මන්ට් එකට අලුත් බෙහෙතක් හැටියට ඩෙක්සමෙතසොන් හඳුන්වලා දීලා තියෙනවා.
එතකම අපිට පසුගිය සතියේ වාර්තා වුණා මේ ඉන්දියාව සහ චීනය අතරත් ගැටුම් තත්ත්වයක් මම හිතන්නේ දේශ සීමාව ආශ්‍රිතව ඇතිවීම සම්බන්ධයෙන් එහි පසුබිම කුමක් තමයි?
ඔව් දැන් මේ කොරෝනා වෛරසය පිළිබඳ අලුත්ම ඉන්දියාවේ ඒ රෝගීන්ගේ සංඛ්‍යාවත් ඒ වගේම මරණ සංඛ්‍යාවත් එක් දිනක් ඇතුළත 2000කින් විතර වගේ වැඩි වෙච්ච අවස්ථාවක ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ චීනයත් සමග ඔවුන්ගේ තියෙන ඒ දේශ සීමාවේ අලුත් ගැටුමක් ඇති වුණා. මේ ගැටුමේදී චරිත ඉන්දිය හමුදාව දැන් ප්‍රකාශයට පත් කළා තියෙනවා ඔවුන්ගේ බටපිරිස් වලින් 20ක් විතර ජීවිතක්ෂයට පත් වුණා කියලා. ඉතින් 1967ට පස්සේ ප්‍රථම වතාවට චීනය සහ ඉන්දියාව කියන රටවල් දෙක අතර තියෙන දේශ සීමාවේ මේ විදිහ ප්‍රචණ්ඩ ක්‍රියාවක් එහෙම නැත්නම් මේ විදිහ ප්‍රචණ්ඩ ගැටුමක් ඇතිවෙච්ච අවස්ථාව. ඉතින් මේක ඇත්තටම මේ දෙරට අතර තියෙන දේශ සීමාවේ තියෙන ඒ ප්‍රශ්නය දැන් අපි දන්නවා චීනයට චෝදනා කරනවා චීනය ඉන්දියාව විදේශ සීමාවේ කොටසක් අල්ලගත්තයි කියලා 1967 විතර වගේ වකවානුවේදී. නමුත් දැන් ප්‍රථම වතාවට මේ විදිහට ජීවිත හානියක් ඇතිවීමත් එක්කලා දෙරට අතර යුද්ධයක් ඇතිවීමේ තියෙන අලුත් බියක් මතුවනාදෝ කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. දෙරටම පාර්ශ්වයන් මේ අවස්ථාවේදී බොහොම දැඩිව තමන්ගේ දේශ සීමාව ආරක්ෂා කිරීමටත් ඒ වගේම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමත් ආරම්භ කරලා තිබුණා. ඉතින් රටවල් දෙක අතර මේ රජයන් දෙක අතර අලුත් අර්බුදයක් ඇති වෙයි කියන බයක් ඇති වෙලා තිබුණා. නමුත් මේ වෙනකොට ඉන්දියාව සහ චීනය අතර රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡාවක් දැන් ඇති කරගෙන ඔව් දෙපාර්ශ්වයෙන් එකඟ වෙලා තියෙනවා මේ ඇතිවෙච්ච තත්ත්වය සංසුන් කිරීම සඳහා කටයුතු කරනවායි කියලා. නමුත් දැන් මේ වෙනකොට ඉන්දියාව ප්‍රකාශ කරලා තියෙනවා මේ ඇතිවෙච්ච ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඒවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසා කිරීම තුළින් ඉන්දියාවට හැකි වුණයි කියලා චීන සෙබළුන් 40කට අධික පිරිසක් එක්කෝ ජීවිතක්ෂයට පත් කරන්නට එහෙම නැත්නම් දැඩි ලෙස ඔවුන්ට තුවාල කරන්නට හැකි වුණයි කියලා. නමුත් චීනයේ පැත්තෙන් ඒ පිළිබඳ තවම කිසිම ප්‍රතිචාරයක් ලබා දීලා නැහැ. චීනයට ඒකේ හානියක් වුණාද නැද්ද කියන කාරණාවත් ඔවුන් පිළි අරගෙන නැහැ. නමුත් මෙතන විශේෂ දේ තියෙන්නේ චරිත මේ රටවල් දෙකේ හමුදා බටපිරිස් ඔවුන් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන තියෙන තුවක්කු පතුරුම් පාවිච්චි කරගෙන නෙමෙයි. නමුත් ඉන්දියාව වාර්තා කරන විදිහට ගල් මුගුරු වලින් එකිනෙකාට පහර දුන්නයි කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් එවැනි ගල් මුගුරු ප්‍රහාරයක් තුළින් ඉන්දියාවේ බටපිරිසෙන් 20ක් ජීවිතක්ෂයටපත් වීම ඉතාමත්ම එක ඛේදජනකයකට අමතරව ඒ රටවල් දෙක අතර තියෙන යම්කිසි විදිහකට ඔවුන් පවත්වාගෙන ආපු ඒ රාජතාන්ත්‍රික සබඳතාවලට ලොකු තර්ජනයකුත් මේ සිද්ධියත් එක්ක ඇති වුණයි කියලා කියන්න පුළුවන්.
ඔහමල එතකොට දැන් අපි මේ චීනය ගැන කතා කරනකොට අපිට අහන්නට ලැබෙනවා මේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නැවත වරක් දෙවැනි වරට ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය සඳහා චීනයෙන් ආධාර ගත් බවට දැන් යම් කතා බහක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳව තත්ත්වය කුමක්ද?
මේ කතාව ඇත්තටම චරිතා එළියට එන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන්. ඔහු අලුත් පොතක් ලියලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහු අතර වෙච්ච කතාබහේදී. ඔහු ධවල මන්දිරයේ වැඩ කරපු මාස 17ක කාලයක් තුළදී ඇතිවෙච්ච කරුණ සම්බන්ධයෙන් ඔහු ලොකු හෙළිදරව්වක් කළා තියෙනවා. මේ හෙළිදරව්ව පොතක් හැටියට දැන් එළිදැක්වීමට නියමිතයි. නමුත් මේ පොතේ අඩංගු සමහර අන්තර්ගතය මේ වෙනකොට නිව්යෝක් ටයිම්ස් පත්තරේ වගේම වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ වොෂින්ටන් පෝස්ට් කියන පුවත්පත්වලට ඔහු මුදා හැරලා තියෙනවා. ඉතින් මේ ඔහු මුදා හැරපු සමහර කොටස් වලින් ප්‍රකාශ වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මේ නොවැම්බර් මාසයේ තියෙන මැතිවරණයට සහාය ලබා ගැනීම වෙනුවෙන් ඔහු චීන ජනපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කරයි කියලා ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන වැඩිපුර ප්‍රමාණයක් චීනයට මිලදී ගන්න කියලා. මේ විදිහට චීනය ඇමරිකාව නිෂ්පාදනය කරන කෘෂි කාර්මික ඒ ලෙවල් ලබා ගත්තොත් ඒවායින් ඒ කෘෂි ආර්ථිකයට ලැබෙන දිරිගැන්වීම තුළින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණයට ඒක සහයක් වෙයි කියලා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් බොහෝ විට ඔහුගේ සහාය ලබා ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන්ම මේ කෘෂිකර්මයෙන් යැපෙන ප්‍රාන්තවල ඡන්දදායකයන්ගේ සහයෙන් තමයි ඔහු ගියසරත් බලයට පත් වුනේ. ඉතින් මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙ මැතිවරණයේදී ඒ විදිහම ඒ තමන්ට මීට කලින් සහාය ලබා දුන්නු ඒ ගොවීන්ගෙන් ඇමරිකාවේ ඉන්න ඒ ගොවීන්ගේ සහාය ලබා ගැනීමට නම් චීනය තව තවත් ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම තමන්ට වාසිදායක වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ෂී ජින්පින් ජනාධිපතිවරයාගෙන් උදව්වක් ඉල්ලුවයි කියලා. ඒ එක්කම චීනය දැනට ඒ තමන්ගේ රටේ ඉන්න මුස්ලිම් පිරිසවලට එරෙහිව ගෙන යන කටයුතු සම්බන්ධයෙන් ඒවා ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමත කළා කියලත් බෝල්ටන් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් තමයි බෝල්ටන් මේ විදිහට එළිදක්වලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි බෝල්ටන් සඳහන් කරන්නේ මේ සමහර කරුණු මීට කලින් දැන් ගිය අවුරුද්දේ අවසාන භාගයේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනලා තිබුණා. ඒ දෝෂාභියෝගයේදී සාකච්ඡාවට ගැනුනේ ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයේ සහාය ලබා ගත්තාද කියලා තමන්ගේ එදිරිවාදියෙකුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කිරීමට. ඒ කියන්නේ ජෝ බයිඩන්ගේ පුතා සම්බන්ධයෙන් යුක්‍රේනයේ සහාය ඇතිව පරීක්ෂණයක් පවත්වන්න ඉල්ලීමක් කළාද කියලා. නමුත් මෙතනදී බෝල්ටන් ප්‍රකාශ කරනවා ඉන් එහාට ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ඉන් එහාට ගිය රටට රටේ ව්‍යවස්ථාවට ඒ වගේම රටේ ආරක්ෂාවට හානි වන කරුණු කිහිපයක් ඔහු කරලා තියෙනවා. ඒවා ඇතුළත්ව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්නට තියෙන්නේ කියලා විවේචනය කරලා තියෙනවා ඔහුගේ ළඟින්ම හිටපු ඔහුගේ ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක හැටියට හිටපු ජෝන් බෝල්ටන්.
ඔහමල් එතකොට දැන් මේ බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතා හා සම්බන්ධයෙන් අපිට අලුතෙන්ම මං හිතන්නේ මේ ඇමරිකාවෙන් වාර්තා වුණා පසුගිය සතියේ මේ තවත් අප්‍රිකානු ඇමරිකානුවෙකුගේ මරණයක් සිදු වුණා පොලිසිය අතින්. ඇත්තටම මේ අලුත් තොරතුරු මොනවද ඒ හා සම්බන්ධයෙන්?
ඔව් මෙතන චරිතා දැන් අවුරුදු 27ක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඔහුට පොලිසියෙන් වෙඩි තබලා තිබුණා. ඔහු ඇත්තටම පොලිසියෙන් ඔහුට වෙඩි තබලා තියෙන්නේ පිටිපස්සෙන් වෙඩි තබලා ඔහුව ඝාතනය කළා තිබුණා. ඔහුගේ මලසිරුරටත් සුදු පොලිස් බටේක් පොලිස් නිලධාරියෙක් මේ ජීවිතක්ෂයට පත් වෙච්ච කළු ජාතික පුද්ගලයාගේ මලසිරුරටත් පයින් ගහන දර්ශන අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. ඉතින් දැන් ඇමරිකාව ඒ සම්බන්ධයෙන් ඒ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළා තිබුණා. ඔහු සේවයෙන් ඉවත් කළා තිබුණා. නමුත් දැන් ඔහුට විරුද්ධව මරණී මිනිමැරීමේ චෝදනා දැන් ගොනු කරලා තියෙනවා. ඒ විදිහට චෝදනා 11ක් ඔහුට ගොනු කරලා තියෙනවා. ඒ අනුව ඔහු බොහෝ විට මේ චෝදනා වලට ඔහු වැරදිකර වුණොත් ඔහුට මරණ දඬුවම් පවා ලබා දීමට මේ අවස්ථාවේ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම ක්ෂණිකව නඩු පැවරීමක් හැටියට දකින්න පුළුවන්. මොකද ඇමරිකාවේ පමණක් නෙමෙයි ලෝකේ බොහෝ රටවලට මේ විරෝධතාවය පැතිර ගියා. ඇමරිකාවේ ඒ සුළු ජාතික පොලිස් නිලධාරීන් අප්‍රිකානු එහෙම නැත්නම් කළු ජාතිකයන්ට විරුද්ධව එහෙම කළු ජාතිකයන් ඉලක්ක කරගෙන ඔවුන්ට වෙනස්කම් කරනවා කියන ඒ චෝදනාව මත මේ විදිහට ලෝකයේ අනෙකුත් රටවලත් ඒ විරෝධතා පැතිරීමත් එක්ක එක්තරා විදිහකට මේ විරෝධතාවයන්ට පිළිතුරක් හැටියටත් ඒ විරෝධතාවයන් පැතිරීම වළක්වා ගැනීමටත් ඇමරිකාවේ බලධාරීන් මේ විදිහට මේ පොලිස් සුදු පොලිස් නිලධාරීන්ට දැන් දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරලා තියෙනවා.
ඔව් මල් අවසන් වශයෙන් අපි කතා කරමු අපිට පසුගිය සතියේ තවත් අසන්ට ලැබුණු කාරණයක් තමයි මේ බොලිවුඩ් සිනමාවේ තාරකාවක් සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් මං හිතන්නේ මානසික සෞඛ්‍ය පිළිබඳව නැවත ලෝකයේ කතා බහක් ඇති වී තිබෙනවා මේන් පසුව.
ඔව් මෙතන ඇත්තටම චරිත රාජ්පුත් එහෙම නැත්නම් සුශාන්ත් සිං රාජ්පුත් කියන නළුවා අවුරුදු 34ක නළුවෙක් ඔහු වඩාත්ම ජනප්‍රිය වුණේ මෑතකදී එළි දැක්කු MS ධෝනි කියන චිත්‍රපටිය. ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩක MS ධෝනිගේ ජීවිතය අලලා ඒ සකසපු චිත්‍රපටියේ ප්‍රධාන නළුව එහෙම නැත්නම් ඒ ධෝනිගේ චරිතය රඟපෑවේ සුශාන්ත් සිං රාජ්පුත්. ඔහු කොරෝනා ලොක්ඩවුන් කාලය තුලත් බොහෝ විට මානසිකව පීඩාවට පත් වෙලා ඉන්නේ කියලා විශ්වාස කරනවා. අපි කියන මේ ડિප්‍රෙෂන් එකක් ඔහුට තියෙන්නේ නැති කියලා. ඉතින් ඔහුගේ මැනේජර් දිශාන් සලීන් මීට සතියකට කලින් දින කිහිපයකට කලින් සියදිවි නසාගෙන තිබුණා. ඉතින් එවැනි වටපිටාවක තමයි සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි නසාගෙන තිබුණේ. මේක කොතරම් ඉන්දියාවේ සිනමාවට පාඩුවක් වගේම අතරම දේශපාලනයේ වශයෙන්ුත් ගලුවොත් නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස ශෝකය ප්‍රකාශ කළා තිබුණා. ඒ එක්කම අනෙකුත් බොලිවුඩ් නළුලියොත් මේ අවස්ථාවේදී මේ මරණයත් එක්කම අවධානය යොමු කළා තිබුණා. බොහෝ විට පුද්ගලයන් තමන්ට තියෙන මේ මානසික පීඩනයට ඒකට මුහුණ දෙන්නේ නැතිව ඒ ගැන කතා කරන්නේ නැතුව බොහෝ අවස්ථාවලදී මේ විදිහට සියදිවි නසා ගැනීම ඉතාමත් අනවශ්‍ය දෙයක්. මොකද සෑහෙන පීඩාවට පත් වෙන පුද්ගලයන්ට සහාය වීමට ඒ අවශ්‍ය ප්‍රතිපාදනය එහෙම නැත්නම් ඒ අවශ්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එකත් මතක් කරලා දීලා තියෙනවා මෙවැනි මේ ඛේදජනක මරණයත් එක්කලා.
ඔව් මල් එහෙමනම් අපේ ස්තුතිවන්ත වෙනවා නැවතත් ලබන සිකුරාදාත් හමුවෙමු. ආයිබෝන්
චරිත.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.